අපි මේ වෙනසක ආරම්භම සංවිධානයේ මේ අවුරුද්දේ නොයෙකුත් මාතෘකා පිළිබඳව සාකච්ඡා කළා. මුලින්ම අපි මේ රටේ සැබෑ වෙනසක් පිළිබඳව සාකච්ඡාවට මැදිහත් වුණා. ඊළඟට ජාතික සමගිය පිළිබඳව අපි සාකච්ඡා කරා. දැන් මෙවර අපි මේ අත ගහන්නේ දැනට කරලියට පැමිණලා තියෙන මාතෘකාව විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීම පිළිබඳ මේ කතිකාවතට අපි මැදිහත් වෙන්න අවශ්‍යයි. අපි අපේ අදහස් නිදහස් අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යයි කියලා හිතපු නිසා තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙන්නේ. වෙනසක ඇරඹුම සංවිධානය වෙනුවෙන් මේ සාකච්ඡාවට සහභාගී වෙනවා ප්‍රවීණ ලේඛක කුණසේන විතාන මහත්මයා, ඉදම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පළාත් පාලන සීමා නිර්ණය කමිටුවේ සභාපති අශෝක පීරිස් මහත්මයා, විවිධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සමරකෝන් මහත්මයා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අසේල රංගදේව මහත්මයා, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී වෙච්ච වසන්ත පෙරේරා මහත්මයා. අපි මේ බලාපොරොත්තු වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා මේ රටට සිදුවෙච්ච ඒ හානිය පිළිබඳව කිසියම් ප්‍රමාණයක සාකච්ඡාවක් ජනගත කරන්නට අපි හිතනවා. මේ සාකච්ඡාව දිවයිනේ විවිධ ප්‍රදේශවල මේක සිද්ධ වෙයි ඉදිරි කාල සීමාව තුළ. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණ මේ මාසේ 3 වෙනි සතියේදී මේ පිළිබඳව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා ආරංචි වෙනවා. ඒ නිසා මේ කතිකාවත මා හිතනවා ඉතාමත්ම වැදගත් වෙයි කියලා අපිට මේ කාල සීමාවේදී ඉදිරියට ගෙන යන්නට. අපි මං හිතන්නේ මේ රටේ වැඩිහිටියන්ට විශේෂයෙන්ම හොඳ මතකයක් තියෙනවා. ඇයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ විධායක බලය ස්ථාපිත කළේ කියලා. 1972 ව්‍යවස්ථාවේ තිබුණේ නාමික ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරයා ඒ රාජ්‍ය විධායක නියෝජනය කරාට එතුමාට තිබුණේ නාමික බලයක්. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි රට පාලනය කරේ. නමුත් 1978 ව්‍යවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 6-5 බලයක් තිබිලත් එයා කල්පනා කරා 1978 ව්‍යවස්ථාව හදනකොට ඒ ව්‍යවස්ථාවට ඇතුල් කරන්න විධායක ජනාධිපති ක්‍රමයක්, එහෙම නැත්නම් පූර්ණ බලැති විධායක ජනාධිපතිවරේ. මෙන්න මේ පිළිබඳව තමයි මේ කතිකාවත අපි ගොඩනගන්නේ. එතකොට 78 ව්‍යවස්ථාව ඒක ගෙනාවා විතරක් නෙමෙයි, ඒ වෙලාවේ එයාගේ ළඟ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් හැමෝගෙන්ම ඉල්ලාස්සීමේ ලිපියක් ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණ ඒ බලය පාවිච්චි කරලා කල් දැම්මා. 1983 ජාතිවාදී කෝලාහල පැන නගිනකොට නිහඬව හිටියා. එක්තරා දුරකට වාමාංශික දේශපාලන පක්ෂ ඒ මුවාවෙන් තහනම් කළා. මා ඒ වෙනකොට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක්. 1980 ශිෂ්‍ය සභා තහනම් කළා. වර්ජන කළ කම්කරුවෝ නිර්දය ලෙස රැකියාවෙන් ඉවත් කළා. ඒ ඔක්කොම කළේ එයා මේ නව ලිබරල් වාදය මේ රටේ ජනගත කරන්නට. ඒකම ඔබට දන්නවා සංස්කෘතික පැත්තෙන්, එහෙම නැත්නම් භාෂාමය පැත්තෙන් විශාල වටිනාකමක් තිබිච්ච, අපි පුංචි කාලේ ඉගෙනගත්ත සිංහල සාහිත්‍ය, ඉතිහාසය, ප්‍රජාචාරය වගේ විෂයන් පාසල්වල ඉගෙනීම නතර කළා. එතකොට ඔහුට අවශ්‍ය වුණේ ලංකාව සිංගප්පූරුවක් කරන්න. ජනතා කැමැත්ත නැතිව ඔහු ඒ කාල සීමාව තුළ ඉන්දියාව සමග ගිවිසුම් ක්‍රියාත්මක කළා. ඉන්දියන් හමුදාව උතුරු නැගෙනහිරට එන්න ඉඩ ඇරියා. මේ වගේ නොයෙකුත් කටයුතු ඒ කාල සීමාව තුළ සිද්ධ වුණා. 1994 පස්සේ බලයට පත්වෙච්ච මැතිවරණ තරඟ කළ සියලු ජනාධිපති අපේක්ෂකයෝ මේ විධායක ක්‍රමය අහෝසි කරනවා කියලා තමයි බලයට ආවේ. ඉතින් ඒ වුණත් මේ වෙනකොටත් අපිට මේ බලය ඉවත් කරගන්න බැරි වෙලා තවමත් මේ රටේ මේ වගේ මේ විධායක ජනාධිපති ක්‍රමය නිසා සිදුවෙන අවැඩ තවමත් සිද්ධ වෙමින් තියෙන්නේ. ඉතිහාසයේ අපිට ඕනතරම් අධ්‍යක්ීම් තියෙනවා මේ විදියට තනි පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වුණාම මොකද වෙන්නේ කියලා. අපි අපිට වාසනාවකට අපි ඉතිහාස පාඩම ඉගෙන ගත්ත පාසලේදී අපි ඉගෙනගෙන තිබුණා ජර්මනියේ හිට්ලර් පිළිබඳව, ප්‍රංශයේ මුසොලිනි පිළිබඳව, උගන්ඩාවේ ඉඩි අමින් පිළිබඳව, පිලිපීනයේ මාකෝස් පිළිබඳව. ඉතින් ඒ නිසා අපි දැනගෙන හිටියා මේ පුද්ගලයේ අතට බලය කේන්ද්‍රගත වුණාම වෙන්න තියෙන විපත්‍ය. ඒ නිසා මම හිතන්නේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව 1978 සිටම මේ වෙනස් විය යුතුයි කියන මතයේ ඉඳලා අරගල කරා. එතකොට අපිට මේ රටේ නිදහස් පුරවැසිය වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ අපිට ආර්ථික සුරක්ෂිතභාවයක්, නිවහල් පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න තියෙන ඉඩකඩක්. අපි ඒ වෙනුවෙන් තමයි මේ හැමදෙනාම අරගල කරමින් ඉන්නේ එතනට අපි ළඟා වෙනකම්. දැන් බලන්න මේ විදියට මේ විධායක ක්‍රමය මේ විදියට බලතල තමන් අතට අරගෙන මේ ක්‍රමය නිර්මාණය කරන්නෙම එවකට හිටපු විධායක ජනාධිපතිවරයා, ඒ පළවෙනි විධායක ජනාධිපති වරයාට ඒ අවශ්‍ය දේවල් කරන්න ඕනි පදනම එහෙම නැත්නම් පරිසරය සකස් කරගන්නට. දැන් මේක එහෙම වුණාට අපි හිතනවා, අපි විශ්වාස කරනවා මේගොල්ලෝ මේ පිළිබඳ අත්දැකීම් ගන්නේ ලෝකයේ අනෙකුත් රටවල් වලින් කියලා මේ විධායක ක්‍රමය නිර්මාණය කරනකොට. දැන් ඒ වෙනකොටත් ඇමරිකාවේ මේ විධායක ක්‍රමය තිබුණා. එංගලන්තයේ කිසියම් ප්‍රමාණයකට මේ විධායක ක්‍රමය තිබෙනවා. ඉන්දියාවේ විධායක ක්‍රමය තියෙනවා. නමුත් ඒක නාමික ජනාධිපතිවරයෙක් පමණයි. දැන් අපේ රටේ ජනාධිපතිවරයා හිටියේ 1978ට පෙර නාමික ජනාධිපතිවරයෙක්. දැන් ඇමරිකාව මේ විදිහට විධායක ක්‍රමයේ ඉදිරිපත් කරනකොට ඒගොල්ලෝ ඒක බලතුලනයක් ඇති කළා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්නට. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය මේ ආයතන තුන අතරතුර බලතුලනයක් කරලා ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට. දැන් ඇමරිකාවේ කොංග්‍රස් එකට 50ක් පාස් කරන්න පුළුවන් 50%කට වැඩි කැමැත්තකින්. ඒක යනවා ජනාධිපති ගාවට. ජනාධිපතිට කැමැති නම් ඒක එකඟ වෙන්න පුළුවන්, අකමැති නම් විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති විරුද්ධ වුණොත් ආපහු ඒ 50 යනවා ඇමරිකාවේ කොංග්‍රස් එකට. ඇමරිකාවේ කොංග්‍රස් එකදී නැවත 3-2 ඡන්දයකින් ඒක සම්මත කළොත් ජනාධිපතිට සිද්ධ වෙනවා ඒ 50 ක්‍රියාත්මක කරන්න. ඒ වගේ තමයි මේ ඒගොල්ලෝ විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය සකස් කරගත්තේ. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලය දේශපාලකයෝ නෙමෙයි. ඒගොල්ලෝ ඒ විෂය සඳහා ඉතාමත්ම සුවිශේෂ පුද්ගලයෝ අරගෙන තමයි එයා කැබිනට් මණ්ඩලය නිර්මාණය කරන්නේ. අඩුපාඩු තියෙනවා, නොඑක් වැරදි කරනවා. නමුත් ඒගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා ලෝකෙට පෙන්වන්නවත් අඩුම තරමින් ප්‍රජාතන්ත්‍රවාදය කිසියම් ප්‍රමාණයකට ස්ථාපිත වෙනයි කියලා. මහා බ්‍රිතාන්‍යයේ තේමයි. අපි මේ පාර්ලිමේන්තු ක්‍රමය, පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉගෙන ගන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්. මහා බ්‍රිතාන්‍යයේ රැජිනට අසීමිත බලයක් තියෙනවා. නමුත් ඒ රජිනගේ අසීමිත බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සම්ප්‍රදායනුකූලව නියෝජිත මණ්ඩලය, සාමි මණ්ඩලය තමයි ඒ බලය රජින වෙත පවරන්නේ. රජින හැම වෙලාවෙම පාර්ලිමේන්තුවේ ඒ අදහස් විමසනවා, අගමැතිගේ අදහස් විමසනවා නොයෙකුත් 50 නීති ක්‍රියාත්මක කිරීමේදී. ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවේ නාමික ජනාධිපතිවරයෙක් ඉන්නේ, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි ඒ ඉන්දියාවේ පාලන කටයුතු කරන්න. නිකන් හිතන්න, බිලියන 1.2ක් තියෙන රටක්, ප්‍රාන්ත 36ක් තියෙන රටක්, ඒ විදියට විවිධ ආගම්, විවිධ ජාතීන් ඉන්න රටක් විධායක බලය නිසා, විධායක බලය වගේ බලයක් පාවිච්චි කරා නම් මොනතරම් අරගල ඇති වෙන්න තිබුණද ඉන්දියාවේ. නමුත් ඉන්දියාව මේ වෙනකොටත් කිසියම් ප්‍රමාණයකට සාමකාමීව රට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. බරපතල ගැටලු නැතුව, නෙමෙයි, නමුත් බරපතල ගැටලු නැහැ කියලා කියන්න පුළුවන්. මම අවුරුදු 8ක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ජීවත් වුණා. ඒ නිසා ඉතාමත්ම සමීපව එපුවත් ඒ කාලයේදී හැදෑරුවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට ඒ වගේ බලතුලනයක් සහිත ක්‍රමයකට යන්න බොහොම ඉඩකඩක් මේ සාකච්ඡාව තුළ පෑදේ කියලා. මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.